තවත් මේ විස්තරයක් තියෙනවා. රාග දේශ මොහාදී මේ යම් කිසි ලෝකයට බැඳීමක් තියෙනවා නම්, ඒ වගේ රාග දේශ මොහාදී අරමුණු ඔස්සේ හිත වික්ෂිප්ත වෙලා යනවා නම්, මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනකොට යථාබෝධය ලැබිලා ඒව අඩු වෙලා නැහැටි අපි තෙස්සත් එක දිස ලඟලා තියෙනවා කියලා මේ ලිපියේ තියෙන්නේ. මේ අහන්නේ අමනුස්සාදී බලපෑමකින් ආදියෙන් මේක වෙනස් වෙන්න බැයිද ආදී වශයෙන් විස්තරයක් අහනයි. බලපෑම නිසා යම් කිසි විදිහක සැබෑ ස්වභාවය වෙනුවට මුලා වූ ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්ද කියලා. එහෙම තියෙනවා. හැබැයි ඒක තමන්ට තෝරාගන්න බොහොම අමාරුයි. දෘෂ්ටියෙන් තොරව යථාබෝධයේ ලැබූ අය සමග සාකච්ඡා කරනකොට තමයි ඒක තේරෙන්නේ. මොකද යම් කිසි රාගයක්, ද්වේෂයක්, මෝහයක් තමන්ට ගොඩ නැගෙන්නේ නැත්නම්, අන්නේ අවස්ථාව පිළිබඳව ඇයි එහෙම ගොඩ නැගෙන්නේ නැත්තේ කියලා විමර්ශනය කරලා බලනකොට තමන්ටම හේතුඵල ඇතුව වැටහෙන්න ඕනේ. පෙර මට මේ රාගය තිබුණා. ඒ රාගය ගොඩ නැගුණේ මෙන්න මේ වටිනාකමක් මේ රාග වස්තුන්ගේ තියෙනවා කියලා වැටහිච්ච නිසායි. දැන් ඒ රාගය ගොඩ නැගෙන්නේ ඒව අසාර බව වැටහිච්ච නිසායි. ඒක වැටහිය යුතු ආකාරය කියන්නේ. ඒක අසාර බව වැටහුනේ අනිත්‍ය දුක්ඛ වශයෙන් මෙනෙහි කරනකොට ඒව අසාරයි කියලා වැටහුණා. අසාර වස්තුවක් බව වැටහුණාම එහි යම් කිසි බැඳුන චිත්ත ස්වභාවය, ඒ චිත්ත ස්වභාවයත් අසාරයි කියලා වැටහුණාට පස්සේ ඒ අසාරත්වයේ වැටහීම නිසා එයින් හිත ගිලිහි ගියා. අන්න එහෙම තමන්ට තේරුම් ගන්න පුළුවන් වෙනවා. යම් කිසි රාග හිතක්, ද්වේෂ හිතක් තමාට පහළ වෙන්නේ නැත්නම් ඒ ඇතිවෙච්ච වෙනස කුමක් නිසාද වුණේ කියලා මෙනෙහි කරනකොට දකින්න පුළුවන් වෙනවා. අන්න එහෙම දැක්වහම දකිනවා, නුවණට ගෝචර වෙනවා ඒ කාරණේ. සමහර කෙනෙක් ඉන්නවා එහෙම දෙහෙරෙන්නේ නැහැ. වික්ෂිප්තතාවයෙන් එහෙම ඒවා කියනවා. සමහරවල් පිළක් අය තරහයින ඒවා තියෙනවා, තරහයින් නැති ඒවා තියෙනවා, මහන වෙන්න යන්න ඕනේ, තනියලා ඉන්න ඕනේ. මෙහෙම විවිධ අදහස් එනවා. තමන් ළඟ යම් කිසි විදිහක වැරදි දෘෂ්ටියක්, අවිද්‍යාවේ දෘෂ්ටියක් එහෙම නැගිලා තිබුණොත් ඒ දෘෂ්ටියට අනුකූලව යම් කිසි අමනුෂ්‍ය කොටසුත් ඉන්න පුළුවන්. කොහොමත් ඒ අවිද්‍යාවේ දෘෂ්ටියක් නම් තමන්ට ගොඩ නැගිලා තියෙන්නේ ඊට සම්බන්ධ වෙන ඒ මට්ටමේ අවිද්‍යාවෙන් හටගත්ත සංඛාර නිසා. ඊට අනුව පහළ වෙච්ච ජාතියක් තියෙන්න පුළුවන්, ඒක අමනුෂ්‍ය ජාතියක් වෙන්න පුළුවන්. ඒතර සංඛාර වශයෙන් හෝ නැත්නම් දෘෂ්ටි වශයෙන් සමාන නම් ඒ ජාති වශයෙන් එකට ඇදිලා බැඳිලා සමාන වෙනවා. ඒ නිසා කෙනෙකුට සමහර වෙලාවට එහෙම දෘෂ්ටියක් තියෙනකොට ඒ අනුරූප අමනුෂ්‍ය කොටස එතෙන්ට ඇදිලා එනවා. සම්මා දිට්ඨියට තියෙනවා නම් සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඇදෙන එකක් නෙමෙයි. යම් කිසි දෙයක් තමල් ළඟ තිබිලා හිටන් අවිද්‍යාවෙන් වැහිලා තිබිච්ච දෙයක් අත්හැරලා ගියා. ඒ අත්හැරලා ගිය ප්‍රමාණය එකින් එකට සම්බන්ධලා ඇදෙනවා කියන එකක් නැහැ. එහෙනම් ආර්යෝ ආර්යයන්ට ඇදෙනවා කියන එකක් නැහැ. මොකද හේතුව ඇදින්නේ ඒවා තියෙන්නේ ලෝකයේ ඇතුළේ. ඇදින ඒවා අයින් කරන එක තමයි ආර්ය ධර්මයේ කෙරෙන්නේ. ඇදින ඒවා හැදෙන එක එකතු වෙන එක තමයි අනාර්ය ධර්මයන්ගෙන් හා ලෝක ධර්මයන්ගෙන් කෙරෙන්නේ. ඉන් යම් කිසි අමනුෂ්‍යයෙක් සම්බන්ධ වෙලා අමනුෂ්‍යයෙකුට අදහස දීලා ඒකට ගැළපෙන අදහස් විකෘති වෙන්න නම් ඒ බඳු විකෘති අදහසක් Tamante ඇති වෙලා තියෙන්න ඕනේ. එහෙනම් විද්‍යාවේ නිගමනයක් නෙමෙයි, අවිද්‍යාවේම නිගමනයක් තුලින් තමා දෘෂ්ටිගත වුණාම ඒකට හවුල් වෙන්න පුළුවන් ඒ જાතිය අවිද්‍යාව සහගත අමනුෂ්‍යයෝ. එහෙම වුණොත් ඒක අමනුෂ්‍ය ක්‍රියාවලියක් වෙනවා. සමහර අමනුෂ්‍ය ක්‍රියාවලියන් නිසා පිළක් අය මහාන කරනවා. ඒ අමනුෂ්‍යයම අදහස් දෙනවා. ඵලයන් මහනවියන්, හුදකලාවියන්, ගල්ගේකට ඵලයන් එහෙම අදහස් දෙනවා. දැන් ඔබ රහත් වෙලා ඉන්නේ නේද? ඔයා රහත් වෙලා ඉන්නේ, ඔබ වහන්සේ රහත් වෙලා ඉන්නේ, ඔබ වහන්සේ අනාගාමී වෙලා ඉන්නේ, ඔබ වහන්සේට මෙහෙම ඵලයක් තියෙනවා, ඔබ වහන්සේට දිවයක් තියෙනවා. මෙහෙම අදහස් දෙන්න පටන් ගන්නවා. සමහර වෙලාවට විවිධ මුලාවන්ට රැවටුනොත් එහෙම අර අමනුෂ්‍යය එතෙන්ට බැහැලා ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ නිසා බොහොම පරිස්සම් වෙන්න ඕනේ. බුදුදහම තුල තියෙන විමර්ශනාත්මක ගුණයක් තියෙනවා. තමන් විමසන්න ඕනේ. මොනවහරි ප්‍රතිඵලයක් තියෙනවා එක එක නාකිවට ඔබ මෙහෙම කෙනෙක් කිව්වට පිළිගන්න යන්නේ නැහැ. ඒක තමන් දැනගන්න ඕනේ ධර්මයේ කියන්නේ එහෙම එකක්. ඒක එහෙමනම් ධර්මයේ තුල ක්‍රමයක් තියෙනවා දැනගන්න. අනුන් කිව්වත් නොකිව්වත් තමන්ට අවශ්‍ය නම් ඒක දැනගන්න. ඒක දැනගත් යුතු ධර්ම රටාව දකින්න ඕනේ. දැකලා ඒ තුලින් බලාගෙන යන්න ඕනේ. ඒතර හේතු බල වශයෙන් දකිනා මෙන්න මේ හේතුවේ මේ ඵලය හටගන්නේ. මෙන්න මේ හේතු නිරෝධයේ මේ ඵලය හටගන්නේ නැහැ නිරෝධ වෙනවා. යම්කිසි ඵලයක් තමන්ට අවැඩද නොගැලපෙනවද? ඒ ඵලය හටගත්තේ හේතුවකින්. ඒක හේතුව හොයලා ඒ හේතුව ක්‍රියාත්මක නොකළොත් ඒ හටගත්තේ හේතුව යලි දිගට පවතින්න බෑ. නැවතත් ඵලයේ පවතින්න බෑ. හේතුවත් එක සම්බන්ධ වෙලා හටගත්ත ඵලයක් තියෙනවනම් ඒ ඵලයට යම් ආයුෂක් තියෙනවා. ඒ ආයුෂයට අනුකූලව ඒ ඵලයේ ගෙවිලා යනවා. ඒක පවතින්නේ නැහැ. ඒක පවතින්න පුළුවන් සමහර අය පවතිනවා කියන්නේ ඒ જાතිකත් අවබෝධ නැගෙන්න පුළුවන්. අර තිබිච්ච හේතුව යලි යලි මතු කරනවා නම් ගොඩ නගනවා නම් හේතුන් පටිච්ච සම්භූතං කියන්නේ ඒකයි. හේතු ප්‍රත්‍යකරේන පහළ වෙනවා. හේතුවත් එක බැඳි බැඳි ක්‍රියාත්මක වෙන්න වෙන්න ඉබඳු ඵලයක් යලි යලි පහළ කරනවා. ඒ නිසා යම් කෙනෙකුට මොනවා හරි දැනගන්න ඕන නම් ධර්මයේ තුලින් යම් ප්‍රතිඵලයක්. ඒ ප්‍රතිඵලය මොකක් ගැනද මේ කියවෙන්නේ කියලා ඉස්සෙල්ලා හොයලා බලන්න ඕනේ. ඒක හටගන්න හේතුව මොකක්ද කියලා ඒ තුලින් දකින්න ඕනේ. දැන් ඔකට පොඩි උපමාවක් දෙකක් ඉතින් කිව්වහම ඔක තෝරා ගන්න වෙනවා. අපි කියනවා මේ මාවි, හී නැටි. ඉතින් ඔයගේ තව තව එක එක වී වර්ග ගැන කියනවා. අපි වී කර්ල දිහා බලලා ඵලයේ නැවත වී කර්ල තුලින් බලනවා තියෙන ඇට වර්ගය මොනවද කියලා. ඒක හැදිච්ච මූලික බීජය බලනවා ඒ જાති එක. හී නැටි නැමැති වී වර්ගයෙන් හී නැටි නැමැති මේ වී කර්ල හට ගන්නවා. මේ හී නැටි වී යටය පැලවිලා මාවී කියලා තියෙනවා. මාවී කරලා අරගෙන බලපුවාම ඒකේ තියෙන ඇටවල ස්වභාවයෙන් පුංචි ඇටයක් තමයි ඒ මාවී පඳුර හැදිලා තියෙන්නේ මුලින්. අන්න බීජය හේතු වෙච්ච හැටි. මෙන්න මේවයි ක්‍රමයක් තියෙනවා. මොනවා හෝ යම්කිසි ගති ලක්ෂණයක් ඇති හිතක් පහළ වුණත් ශාරීරියක් හටගත්තත් ඒකට අපි විවිධ නම් තියාගෙන ඉන්නවා. විවිධ නම් වලින් ඒවට කතා කරනවා. අමනුෂ්‍යයා කියයි, යස්සයා, පෙරේතයා, ඉතින් පිසාතයා, කුම්භාණ්ඩයා, නොපෙන්නේ පැති වලට එහෙමත් කියනවා. පේනායටත් අපි විවිධ සත්තුන්ට මේ තිරිසං ආදී සත්තුන්ට එක එක නම් තියෙනවා. මේ සතාගේ ස්වභාවය තුළ ඒ තිබ්බ නැම සතා තියාගත්තා නෙවෙයි. ඒකත් මේ අපේ හිතරාපේක මිනිස්සෙගේ හිතරාපේකක් ඒ සතාල තියලා තියෙන්නේ. දැන් කපුටා කියලා අපි කතා කරනකොට කපුටා කියන එක මම කපුටා කියලා ඌ කියාගත්තේ නැහැ. ඌට එහෙම හැකියාවක් නැහැ. ඌ මොකාද කියලා දැනගන්න එහෙම හැකියාවක් නැහැ. අපි කියනවා අන්න කපුටෙක් කියලා. ඒ නම තිබ්බ මිනිස්සයෝ. ඒ සිංහල මිනිස්සයෝ තමයි ඌට කපුටා කිව්වේ. මේ සිංහල කියන භාෂාව හරි වැදගත් භාෂාවක්. මේකේ තියෙනවා විශාල වශයෙන් ওই නිරුක්ති ගන්න පුළුවන් ක්‍රමයක්. ශබ්ද නිරුක්ති වලට ප්‍රධාන කාරණේ තමයි මේ සිංහල භාෂාව. මේ භාෂා ක්‍රමයේ තියෙනවා ශබ්ද නිරුක්තිය. අන්නේ ශබ්ද නිරුක්තිය බලපුවාම කීය හැකි ඒ සදා සතා හැදෙන්න හේතු වෙච්ච මූල ධර්මී. නැන්න සංකාරේ මොකද්ද? අන්නිතෙන් එකම බලා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. කා පුටා කියලා කියන්නේ කා පුතන පුඩ කරපු එක. පුඩ කරනවා කියන්නේ පහරනවා. ඔකට අපේ වචන වලින් හදලා තවත් විස්තර කරලා කියනවා කාපු වතේ කියලා වචනයක් කියනවා. මේකයි જાති එකෙක් නේ කියලා. උදව් කරපු අයට උදව් වරන් අරන් හිතරම පහරලා යනවා. පහරලා යනවා කියන්නේ වැරදි ආකාරයෙන් ඔවුන් නිඳා කරලා අපහාස කරලා තුච්ච නිඳිත විදිහට පහත් කරලා මොනවා හරි අවැඩක් කරලා යනවා. මෙන්න මේකට කියනවා උදව් කරපු එක කරලා හිංගි කරපුවාම හිංසා කරපුවාම කාපු තැන පුට කළා. කාපු බතේ පැහැරුවා. කාපු තැන පුට කරපු එක තමයි කාපුටා කපුටා වෙන්නේ. හැබැයි ඕක පොත්වල කොච්චර හෙව්වා කපුටා වෙච්ච නිරුක්තිය පොත්වල නැහැ. ඉතින් අමුතු නිරුක්තිය හදනවා කියලා මට දොස් කියයි කමක් නැහැ. හැබැයි කාපු තැන පුට කරන જાතිය වැඩ කරපු එකට කවදාවත් කපුටා වෙලා බේරිලා නැහැ. එහෙනම් කපුටා වෙන්නේ තිරිසංගතිය නැති කරවර නැත්නම් ඒ පුතජණීක් මිසක් තිරිසංගති නැහැ සෝතාපන්න වෙච්ච පුද්ගලයෙකුට. එන යම් කෙනෙක් කාපු තැන පුඩ කරන විදිහ වැඩ කරනවා නම් කොච්චර කවුරු කිව්වත් එයා සෝවන්නේ නැහැ. සෝතාපන්න පුද්ගලයන් එහෙම එකක් වෙන්න බෑ. මොකද තිරිසං සංකාර සෝතාපන්න පුද්ගලයන් නැති නිසා. මෙන්න මෙහෙම ක්‍රම තියෙනවා. ඉතින් යම් කිසි අමනුෂ්‍ය විදාකාරයෙන් එහෙම ආයට ඉන්න සම්බන්ධ වෙලා සමහර රහතන් වහන්සේලා වාගේ විග්‍රහ කරලා පෙන්නනවා. ඇහුවොත් කියනවා දැනගන්න එක දෙයක් කියන්නම්. එහෙම වෙච්ච සිද්ධියක් ගැන මොකද අමනුෂ්‍ය හරි පුදුම දේවල් කරනවා. ඒගොල්ල ත්‍විත දෘෂ්ටි වල ඉන්නවා. ඔය සමහර ඉන්නවා මොනවද කතා කරන්න බෑ. කතා කරපුවාම අනිත්‍යයි කියන වචනේ අරගෙන ඒකට දාලා ඔක්කොම ටික එහෙම කියලා කතා කරන්න දෙන්නේ නෑ ඉඩ. ඔය කතාවත් අනිත්‍යයි. ඒකේ වැරක් නෑ. ඔයා රහත් වෙලා දින්නේ. ඔය රහත් වෙලා දින්නේ කතා වචනේ අනිත්‍යයි. ඔය උත්තරෙන් එහාට යන්නේ නෑ. ඔය ගැන කතා කරන්න එපා. ඒ කතාවත් අනිත්‍යයි. මෙන්න මේ ජාතිය කියන මිනිස්සෙක් හිටියා. ඒ කියන්නේ යාට ඉන් එහා තෝරාගන්න එහෙම ඥානියක් ගැන අහන්න කතා කරන්න විග්‍රහ කරගන්න එකක්වත් ඉල දෙන්නෙත් නෑ. එහා කියන්නෙත් නෑ. ආභාමියා හරි අත්තරපත් වෙලා ඉන්නේ. ඒක කොහොමද දන්නේ? ඒක ප්‍රඥාවට වැටහෙනවා. ආයිසරයක් මොන පොතක් ගැන කිව්වද? පොත් අනිත්‍යයි. ඔවයි කතා කරන්න එපා. ඔය ලියා තියෙන අකුරුත් අනිත්‍යයි. ඔන්න ඔය ජාතිය කියන්නේ. දැන් මොනවද කරන්නේ? දවස් දෙක එක දවසක් ඉවරනකම්ම උදේ ඉඳන් උදේ පටන් ගත්තට පස්සේ ඊළඟ දවසේ උදේත් මෙයා එරෙමිනිය ගොදාගත්තාම කලලා නැහැ. සමාධියේ ඉන්නේ. මම දැනුවත් එක්තරා තැනක මාත් ඇසුරේ හිටපු තැනකදී සිද්ධ වෙච්ච සිද්ධියක්. එක්තරා පුද්ගලයෙකුට දැන් මෙයාගේ මේක විග්‍රහ කරලා ගන්න විදිහක් නැහැ. සමහර අය ලොකු විශ්වාසයකුත් ඇති කරගෙන අරිහතුන් වහන්සේ නමක් තමයි මේ කියලා පෙළක් අය කුටි හදලා දෙන්න එහෙම ඇහැත්ති වෙලා. මේක දවසට මම එම් ස්ථානයක ඉඳලා ආපු දවසක වෙච්ච සිද්ධියක්. ඊළඟ දවසේ ගියාට පස්සේ බලනකොට මෙයා නිහඬ වෙලා ඉන්න අර විදිහට. පස්සේ මට අනික් අය කිව්වා මෙයා අරිහත් වෙනපත් වෙලාලු ඉන්නේ කියලා. මට තේරෙනවා මේක මහා මුලාවක් කරලා තියෙන අමනුෂ බලමක මේ බලපෑමක හැටි කියලා. ඉතින් මොන දෙයක්වත් කතා කරන්න බෑ. ඒක ප්‍රඥාවට වැටෙනවා. ඒක ඔය කතාව අනිත්‍යයි කියනවා. ඉන් එහාට යන්න බෑ. මේ ප්‍රශ්න කළා විසඳන්න විදියකුත් නැහැ. එක්තරා අදිෂ්ඨානයක් කළා. සත්‍යයේ ශාසනය තුලින්ම විසඳේවා. ශාසනය තුලින් විසඳලා සත්‍යයේ ඉස්මතු වේවා කියලා. අදිෂ්ඨානය තුළ නැගිටලා ගියා. විනාඩි 5 හිටියේ. කකුල එකපාරේ ඇඹරෙන්න පටන් ගත්තා. දික් කළා කකුල එහාට. කකුල අනිත්‍යයි කිව්වා. අනික් කකුලත් අනිත්‍යයි කිව්වා. ඒකත් අඹර වල දික් කරලා අත් දෙකක් දික් කරලා එක විදිහට ඉඳ බෑ ඇඹරෙනවා. ඊට පස්සේ මුළු ඇඹම කැක්කුම් කරලා ඇඹරෙන්න පටන් ගත්තා. නැගිටලා ඉන්නත් බෑ පෙරලා ඉන්නත් බෑ. මෙන්න මෙහෙම තත්ත්වයක් කියලා හිටන් කෑ ගහන්න පටන් ගත්තා අන්තිමට. ඊට පස්සේ පිස්සුර කරලා මෙන්න මෙහාට එනවා කියලා කිව්වහම මිනට නිච්චි ආවා. සිහියෙන් ආවා. මට මොකක් කියලා හිටියද මන් දන්නේ නැහැ කිව්වා. ඉතින් ඇවිදිලා හිටම කිව්වා හවස මේ තේක බනවා විකාර නොකර කිව්වහම ඇවිදින් ඉඳගෙන තේකක් බඳ ලැහැත් වෙනවා. මගේ ඔළුව උඩ හරිය කැක්කුමයි කිව්වා. පස්සේ බලනකොට කෝම් පිට්ටුවක් තිබ්බා වාගේ ඔළුව ඉදිමිලා ඉස්මොදුන. අඟල් දෙකක් විතර පළ දිගට හතර පොළක් පැයිලා තව තුන් පොළකට ඉරි ගිහිල්ලා. මම ඔක්කොම පිරිසලා අඬ ගහලා කිව්වා ඉත හත් කලකට පැලෙනවා කියන එක අහලා තියෙනවද? මෙන්න බලාගන්න හතර කලක් පැයිලා තව තුන් කලයි තියෙන්නේ. නැගිටින එන ඉත හත් කලට පැලෙන එක අද දකින්න පුළුවන් කියලා. මේ අමනුෂ්‍ය ඇඟේ හිටියා සද්ද නැතුව වහන් කරගෙන. පුද්ගලයාගේ ඊට අනුකූල දෘෂ්ටියක් තිබුණා. මෙන්න මේ දෙක එකතු වෙලා හිටන තමයි මේ රජකම කළේ. යම්කිසි ආසනික සත්‍යයක් අදිෂ්ඨානයක් නොතිබුණා නම් සෑහෙන කාලයක් මිනිස්සු රැවටෙනවා. මෙන්න මෙහෙම දේවල් ලෝකේ තියෙනවා. ඊට පස්සේ අර ටික ටිකෙන් ටික හොඳ වෙලා ගියා. ඉදිවම බැහැලා. ඉතින් මේකයි කියන්නේ මේ වගේ දේවල් වල අත්දැකීමක් ඇතුවයි මම කිව්වේ. එහෙම අමනුෂ්‍ය බැල්මේ සිද්ධි තියෙනවා. එහෙම නැත්නම් ඒ ඵලය විග්‍රහ කරන්න කිව්වොත් ධර්මානුකූලව විවිධ ක්‍රමවලින් විග්‍රහ කළ හැකි. අහම්බෙන් හම්බෙන ඵලයක් නෙමෙයි රහත් ඵලය කියන්නේ. ඒක ලැබුණා නම් ඒක ලැබුණු ආකාරයේ විවිධ ක්‍රමවලින් කියන්න පුළුවන්. අහනහන ක්‍රමෙන් ධර්මානුකූල ක්‍රමයකින් විස්තර කරන්න පුළුවන්. ඉතින් එහෙම නැතුව විවිධාකාරයේ මේ එක එකලා දීපු පට්ටම් තියෙනවා. ඔබ මේ තත්ත්වයේ ඉන්නේ කියලා. ඒවා එක කරගහ ගන්නවා. ඒක තමන්ට කිසිම ආකාරයෙන් තේරුම් ගන්න නැහැ. තමන්ගේ මනස මුලා වෙලා ඔය ඕවාගේ සිද්ධිත් එක්ක සම්බන්ධ වෙලා හිටන් විවිධ අදහස් ගන්නවා. ඉතින් ඒ නිසා එහෙම ඒවා ගන්න නෙමෙයි මේ මෙච්චර මේ කෑ ගහ කියන්නේ මේ ධර්ම දේශනාවක් කරන්නේ. අද ඊයේ නෙමෙයි මෙඩිය කරන්නේ. යමක් කිව්වොත් ඒක හිතලා බලන්න ක්‍රමවේද දෙන්නේ. ඒක එහෙමද? එහෙමනම් කොහොමද දැනගන්නේ? අන්න ඒවයි ක්‍රමයක් දෙනවා. ඒ ක්‍රමෙන් බලන්න පුරුදු වෙන්න ඕනේ. එන යම් කෙනෙක් රාගක් ශේ වෙලා තියෙනවනම් රාගක්කයෝ නිබ්බාණ කියලා නිවන් අවබෝධ කරගත්ත කෙනාගේ ලක්ෂණය රාගක් ශේයයි. එන රාගක් ශේ නම් මොනවද රාග කිව්වේ? රූප රාග, සද්ද රාග, ගන්ධ රාග, රස රාග, පොට්ටබ්බ රාග, ධර්ම රාග කියලා මේ හය ආකාරයෙන් රාග බෙදෙනවා. ඉන් ඒවා මොන මොනවද ශේ වෙලා තියෙන්නේ, කොච්චරද ශේ වෙලා තියෙන්නේ බලපුවාම 100%ක්ම ශේ වෙලා තියෙන රහතන් වහන්සේට. අරියත්තේට පත් වුණා නම් 100%ම ක්ෂයයි. රාග මාත්‍රයක්වත් ඒ හිතේ නැහැ. එයි මෙහාට ඉන්න ඇයි එක එක මට්ටම් වලටයි නැත්තේ. අප්‍රමාණ මට්ටමක් බෙදලා ගිහින් තියෙන සෝවාන් ඵලයේදී. හැබැයි වෙනස ඔහුට තේරෙනවා ආවර්ජනා කළොත්. නමුත් Taman කාම සම්පත් විඳීමට බලාපොරොත්තුවක් නැහැ නම් මේ පංචකාම විඳීමේ බලාපොරොත්තුවක් තියෙනවා එක්තරා මට්ටමක. අසීමිත මට්ටම විහිදිලා ගිහිලා ඒක නතර වෙලා. අසීමිත බලාපොරොත්තු නැහැ. කෝටියක් තියෙනවා නම් දෙකෝටියක් කරගන්න බලාපොරොත්තුවක් එහෙම එක නැහැ. Tamanට අවශ්‍ය කරන්න ආව යම් කිසි කටයුතු ටිකක් තියෙනවා නම් ඒ පෞලියේ කටයුතු ටික සිද්ධ කරගන්න මිසක් එයින් එහාට වැඩක් නැති කාමයන් පස්සේ යන්න, කාම මිත්‍යාචාරයන් පස්සේ යන්න එහෙම බලාපොරොත්තුවක් නැහැ. ප්‍රාණඝාත කරන්න, හොරබර වංචා කරන්න, එහෙම කරලා තමන්ගේ ගොඩ ලොකු කරන්න බලාපොරොත්තුවක් නැහැ. අන්න එහෙම ක්‍රමයක් තියෙනවා. ඉන්නේ සෝතාපන්න බුද්ධිලේකේ ස්වභාවයක් තියෙනවා. ඉක්ම යන්නේ නැති මට්ටමක් ගතිය. ඒ කියන්නේ ගති නියතයි. දේව ගති, මනුෂ්‍ය ගති කියන මේ දෙගතිය ඉක්මවලා ප්‍රේත ගතියකට යන්නේ නැහැ. නැත්නම් තිරිසන් ගතියකට යන්නේ නැහැ. නිරේ ගතියකට යන්නේ නැහැ. ඒ ගති ලක්ෂණ හිතේ නැහැ. සහ මුලින්ම ඉවරයි. සෝවාන් වෙච්ච සම්පතක්. එහෙනම් ඒ ගති යම් කෙනෙකුට එනවා නම්, මතු වෙනවා නම් ඒක ආවර්ජනය කරලා බලන්න ඕනේ. එහෙන් බලනකොට තමයි ප්‍රත්‍යවේසා ඥාන පහළලා අපි දැයින්ද පටන් ගන්න. අන්න ඒ ක්‍රමයට දැනගන්න උත්සාහ කරන්න ඕනේ. රාගේ නැත්තේ නැහැ ඒ හිතේ. රාගේ තියෙනවා. විවාහ වෙනවා. කුක්කුඩෙමිත කියන වැද්දගේ වාර්යාව ඒ වැද්දේ කියලා පැනලා ගියේ රාගේ තිබිච්ච හින්දානේ. හැබැයි හත් අවුරුද්දෙන් සෝවාන් වෙලා හිටියේ. ඒ සෝවාන් වෙලා හිටිය පළියට ඒ එහෙම අය කෙනෙක් අතින් කවදාවත් පිරිමියෙක් සෝවාන් වෙලා හිටියා නම් අර ළමයේ දූෂණය කළා මරලා දමනවා කියන කිසිම දවසක ලෝකය මේ ලෝක විනාශ වෙනවා සිද්ධ වෙන්නේ නැහැ. ඒ බඳු මානසිකත්වයක් නැහැ. ඒ බඳු අපරාධයක් කරන්නේ එහෙම මානසිකත්වයක් උදා වෙන්නේ නැහැ. මොකද රාගේ මත් වෙලා පිස්සු රටන මට්ටම එක හැදෙන්නේ නැහැ කවදාවත්. රාගේ මත් වෙලා හිටන් අයිතු අසාධාරණක අපරාධ කරන්නේ. ද්වේෂයේ නැගිලා තරහ එනවා. ඒ තරහ මුල් කරගෙන මිනිහ වරන් තරම් එහෙම එකක් ඉන්නේ නැහැ. බරපතල වෙන්නේ නැහැ ඒවා. අපාගත වෙන දූෂ්‍ය මානසිකත්වයකට ද්වේෂය නැගින්නේ නැහැ. කොටියෙක් එහෙම නැත්නම් යම් කිසි විදිහක ද්වේෂ සහගතව හේතුවෙන් හටගන්න යම් කිසි සතෙක් රෞද්‍ර සතෙක්ගේ තිරිසං ගතියක් එහෙම රෞද්‍ර ගතියක් එන්නේ නැහැ. තරහ කියන එක එනවා. ඇලීම තියෙනවා. බැඳීම තියෙනවා. එක්තරා මට්ටමකට. ඉතින් මෙන්න මෙහෙම ක්‍රම තියෙනවා. ඒ නිසා තමයි කියන්නේ එතෙන්ටපත් වුණ කෙනෙක් තමා පිළිබඳ තමාට ප්‍රතිඥාවක් දෙන්න පුළුවන්. ක්ෂය වූ නිරය ඇත්තෙම්, ක්ෂය වූ ප්‍රේත විෂය ඇත්තෙම්, ක්ෂය වූ තිරිසං යෝනි ඇත්තෙම්, ක්ෂය වූ විනිපාතික අසුරනිකා ඇත්තෙම්, නියතේම් සම්බෝධි පරායනේම් සෝතාපන්නේමි හිතෙම කැමැතිනම් ප්‍රකාශ කරන්නේ. කැමති නම් සුසු නම් එහෙම ප්‍රකාශ කරන්න පුළුවන්. එයා දන්නවා සතර පායට යන්නේ නැහැ කියලා. ඒ කියන්නේ කවුරුවා කිව්වට ඇහුවට නෙමෙයි. පටිච්චසමුප්පන්නෝ වැටහෙන න්‍යාය ධර්මයක් තියෙනවා. ඒ න්‍යාය ධර්මයේ තේරෙන්න පටන් ගන්නවා. අන්න ඒ තියා ඒතොර ඒ තේරෙන්න පටන් ගන්නෙ බුදුරන් වහන්සේ දේශනා කළ දහම අවබෝධය තුලින්. ඒ අවබෝධය ලැබුවොත් තමයි ප්‍රත්‍යවේසා ඥාන පහළ වෙන්නේ. අන්නේ ප්‍රත්‍යවේසා ඥානීය බලාපුවාම ওই ටික දකින්න පුළුවන්. තිරිසනෙක් වෙන්නේ මේ බඳු සංකාර වලින් කියලා දකිනවා. එතකොට ඒ වගේම ප්‍රේතීක් වෙන්නේ මේ බඳු සංකාර වලින් කියලා දකිනවා ආරම්භ වෙන හැටි. අපාගත වෙන්නේ මේ බඳු සංකාර වලින් කියලා ඒක දකිනවා. ඒ දැකීමේ ශක්තිය තියෙනවා ධම්මස පහල් වෙලා කියන්නේ ඒකයි. ඉතින් මේ ආකාරයෙන් ධර්මයේ තුලින් ගන්න නිගමනය ගන්නකොට ඒකයි ප්‍රේතීක් වෙහිලා අමනුෂීක් වෙහිලා කියන්න යනවා නම් එහෙම ඒවා කියන්න බෑ. ඒ දේශනා ප්‍රාතිහාර්ය නෑ. ඉතින් තේරුම් ගන්න ඕනේ ඒ නිසා ඒ කියන එහෙම තියෙනවා නම් ඒ කියන කාරණා ඇත්තද කියලා එක්කෝ තමන් බලන්න පුරුදු වෙන්න තමන් ඒ දහම් දැකලා. එසේ නැත්නම් ඒ දහම් දැක්ක කෙනෙක් ඉදිරියේ ඒ අහන ප්‍රශ්න වලට උත්තර දෙන හැටියෙන් පේනවා. මෙයාට මේ தත්ත්වය ලැබිලා තියෙනවා. ඒක හොයන්නේ එහෙමයි. හිතුමතේට තමන්ට ආපු අදහසක් අනුව එහෙම කියන එකක් නෙමෙයි ඔය. ධර්මාබෝධිය ගැන නෙවෙයි ලකින්න ඕනේ. ඊ කොහොමද ඒක හොයාගන්න කියලා මේක අහලා තියෙන ඔය ක්‍රමයට තමයි මුලා විලා දින්නේ. සත්‍යාබෝධයක් තියෙනවා කියලා දැනගන්න ක්‍රමවේද ඔය විදිහට තියෙනවා.